ගුරු කෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඌවේ ගුරු ගෙදරින් සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නටයි සූදානම. අද දවසේ 10-11 ශ්‍රේණියේ අපේ ආදරණීය දුවදරුවන් වෙනුවෙන් සංනිවේදන ස්වරූප ගැන තමයි කියලා දෙන්නේ. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අචලා මදුභාෂිනී ගුරුමෑණියන් තමයි ඇවිත් ඉන්නේ සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ඔබට කියලා දෙන්න.
ආයිබෝන් දුවේ පුතේ, අද අපි කතා කරන්නේ සංනිවේදන ස්වරූප ගැන. සංනිවේදන ස්වරූප වලට සංනිවේදන විධි කියලාත් කියනවා. අපි එදිනෙදා ජීවිතයේදී විවිධාත් කාරයෙන් තොරතුරු හොමාරු කරගන්නවනේ. මං මෙහෙම අහනවා, කොහොමද ඔබ තොරතුරු හොමාරු කරගන්නේ කියලා? කොහොමද ඔබ තොරතුරු හොමාරු කරගන්නේ? ඈත අතීතයේ සිට පැවතෙන විවිධ සංනිවේදන විදි තමයි අපි සංනිවේදනය සඳහා යොදාගන්නේ. ඔබ වචන භාවිතයෙන් සංනිවේදනයේ යෙදෙනවා, අවාචිකව සංනිවේදනයේ යෙදෙනවා, යම් දෙයක් ලිවීමෙන් තොරතුරු හොමාරු කරනවා, ඒ වගේම දැකීමෙනුත් ඔබ තොරතුරු ලබා ගන්න, ඇසීමෙන් තොරතුරු සංනිවේදනය කර ගන්න. පුතේ, ඔබ සැලසුම් කරලා සංනිවේදනය කරන අවස්ථා තියෙනවා. ඒ වගේම අපිට අහන්න, දකින්න ලැබෙනවා අවිධිමත් සංනිවේදනයේ තුලිනුත්. මේ සංනිවේදන විධි අපිට විවිධ සංනිවේදන මාධ්‍ය ඔස්සේ දකින්න පුළුවන්. ඕනෑම සංනිවේදන මාධ්‍යයක් තුල සංනිවේදනයේ සිදුවන විවිධ ආකාර කීපයක් අපිට දකින්න පුළුවන්. ඕනෑම සංනිවේදන ක්‍රියාවක සංනිවේදන ආකාර කීපයක් එකට එකතු වෙලා තියෙනවා. දුවේ පුතේ, මුලින්ම අපි බලමු මොනවද මේ සංනිවේදන ස්වරූප කියලා. වාචික සංනිවේදනය, අවාචික සංනිවේදනය, ලිඛිත සංනිවේදනය, ශ්‍රව්‍ය සංනිවේදනය, දෘශ්‍ය සංනිවේදනය, විධිමත් සංනිවේදනය, අවිධිමත් සංනිවේදනය. ඒ තමයි සංනිවේදන ස්වරූප. ඔබ මීට පෙර සංනිවේදන පාඩමින් සංනිවේදන ස්වරූප කීපයක් ඉගෙන ගත්තා. ඔබ ඒ පාඩමින් ඉගෙන ගත්තා වාචික සංනිවේදනය පිළිබඳ, වචන භාවිතා කළ සංනිවේදනයේ දෙන ආකාරය පිළිබඳ, අවාචික සංනිවේදනය පිළිබඳ, වචන භාවිතයෙන් තොරව සිදුවන සංනිවේදනය පිළිබඳ ඔබ ඉගෙන ගත්තා. ලිඛිත සංනිවේදනය පිළිබඳ ඔබ ඉගෙන ගත්තා. සංනිවේදනයේදී අපට හමුවන තවත් සංනිවේදන ස්වරූප කීපයක් ගැන අදත් අපි කතා කරනවා. පුතේ, අද අපි කතා කරන්නේ මෙන්න මේ සංනිවේදන ස්වරූප කීපය ගැන. දෘශ්‍ය සංනිවේදනය, ශ්‍රව්‍ය සංනිවේදනය, විධිමත් සංනිවේදනය, අවිධිමත් සංනිවේදනය ගැන. දෘශ්‍ය සංනිවේදනය, ශ්‍රව්‍ය සංනිවේදනය, විධිමත් සංනිවේදනය, අවිධිමත් සංනිවේදනය ගැන. පුතේ, සාර්ථක සංනිවේදන කාර්යයක යෙදෙන්න නම් මේ සංනිවේදන ස්වරූප ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. ඒ සම්බන්ධ කුසලතා ඔබ වර්ධනය කරගත යුතුයි, නිපුණතා සංවර්ධනය කරගත යුතුයි. මේ සංනිවේදන ස්වරූප පිළිබඳව ඒවායේ නිපුණතා සංවර්ධනය කරගන්නේ කොහොමද කියලත් අපි අද කතා කරමු. අපි කතා කරමුකෝ දෘශ්‍ය සංනිවේදනය ගැන. දැකීමෙන් හා බැලීමෙන් අදහස් හා තොරතුරු එකතු කර ගැනීම තමයි දෘශ්‍ය සංනිවේදනයේදී වෙන්නේ. දෘශ්‍ය සංනිවේදනය කියන්නේ දැකීමෙන් හා බැලීමෙන් තොරතුරු ලබා ගැනීම. මානව සංනිවේදනයේ පැරණිතම සංනිවේදන ස්වරූපය විදිහට අපිට දෘශ්‍ය සංනිවේදනය හඳුන්වන්න පුළුවන්. ලිඛිත භාෂාවක් නිර්මාණය කර ගැනීමට පෙර සිටම මිනිසා දෘශ්‍ය මාධ්‍ය භාවිතා කළා. දඩයන් කරමින් ගල්ලෙන්වල ජීවත් වූ මානවයා තමන් කැලෙන් ලබාගත් අත්දැකීම් ලෙන් බිත්තිවල සිතුවම් කළා. පරිසරයේ විවිධ ද්‍රව්‍ය ආධාරයෙන් කරපු මේ සිතුවම් නිසා පසුකාලීනව විවිධ තොරතුරු ලබා ගැනීමට පුළුවන් වුණා. මානවයා සාමූහිකව කටයුතු කරන්න පුරුදු වුණ කාලේ ඉඳන්ම අදහස් හුවමාරු කරගන්න ඔවුන් ගින්දර, දුම, සූර්යාලෝකය භාවිතා කළා. ශ්‍රී ලංකාවෙත් මේ පිළිබඳ අපට විවිධ සාක්ෂි හමු වෙලා තියෙනවා. දිඹුලාගල, තන්තිරිමලේ, බිම්තැන්න යන ප්‍රදේශවලින් හමු වෙන සිතුවම් මිනිසා තම අත්දැකීම් ප්‍රකාශනයට යොදාගත්ත අවස්ථා වෙනවා. ඒ වගේම ලෝකේ ගත්තහම ඔබ දන්නවා ප්‍රංශයේ ලැස්කෝ, ඉස්පාඤ්ඤ අල්ටමීරා ගුහා චිත්‍ර ඉතා පැරණි සිතුවම් බව. අක්ෂර හෝ වෙනත් කිසිදු මාධ්‍යයක් නොතිබුණු නව ශිලා යුගයේ ඔවුන් සන්නිවේදනය සඳහා යොදාගෙන තියෙන්නේ මේ දෘශ්‍ය සන්නිවේදන ස්වරූප. ඒ බව මේ සිතුවම් වලින් අපට සාක්ෂි සපයනවා. වර්තමානයේ වෙනකොට මේ දෘශ්‍ය සන්නිවේදනය අනෙත් මාධ්‍යයන් එක්ක එකතු වෙලා ඉතා දියුණුවට පත් වෙලා තියෙනවා. ඡායාරූප ගත්තාම ඡායාරූප කියන්නේ චිත්‍ර කලාවේම වර්ධනීය අවස්ථාවක්. පුවත්පත් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙන කාටුන් චිත්‍රත් චිත්‍ර කලාවේම විකාශනයක් වෙනවා. නාට්‍ය, නර්තනය, චිත්‍රපටිය, රූපවාහිනිය යන මාධ්‍යයන් දෘශ්‍ය සන්නිවේදනය සහ අනෙකුත් මාධ්‍යයන් එක්ක එකට බැඳිලා කටයුතු කරන සන්නිවේදන ස්වරූපයන් වෙනවා. අදටත් සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය යොදා ගන්න අවස්ථා අපට ලෝකයේ දක්නට තියෙනවා. රෝමයේ වතිකානුවේ නව පාප් වහන්සේ නමක් පත්කර ගැනීම ලොවට සන්නිවේදනය කරන්නේ සාන්ත පීතර දේවස්ථානයේ කවුළුවකින් සුදුදුමක් පිට කිරීමෙන්. රූපවාහිනිය තමයි දෘශ්‍ය සන්නිවේදනයේ ප්‍රබලම අවස්ථාව වෙන්නේ. රූපවාහිනී වැඩසටහන් එකවරම මුළු ලෝකයේම ජනතාවට නරඹන්න පුළුවන්. මේ දෘශ්‍ය සන්නිවේදන මාධ්‍යයන්ට යොදා ගන්න සංකේත හා රූප සඳහා සීමිත අරුත් වගේම පුළුල් අර්ථයන් සැපයනවා. මේ දෘශ්‍ය සන්නිවේදන මාධ්‍යයන්ට විවිධ අර්ථයන් සැපයනවා. යම්කිසි සංස්කෘතියකට ආවේනික සංකේත භාවිතා වෙන්නේ ඒ සංස්කෘතික ප්‍රජාව තුළ පමණයි. ධර්මචක්‍රය, කුරුසය වගේ සංකේත උදාහරණයට ගෙන බලමුකෝ. ධර්මචක්‍රය ගත්තහම ධර්මචක්‍රය වැදගත් වෙන්නේ බෞද්ධයන්ට. බෞද්ධයා තුළ විශේෂ ආකර්ෂණයක් ඇති කරනවා ධර්මචක්‍රය කියන සංකේතය තුලින්. හැබැයි බෞද්ධයන්ට ඒ සංකේතයෙන් වන බලපෑම අනිත් ආගමිකයන්ට සිද්ධ වෙන්නේ නැහැ. කුරුසය සම්බන්ධයෙන්ුත් එහෙමයි. ඒ වගේම දුවේ පුතේ මේ ප්‍රාදේශීය සීමාවන් ඉක්මවන පොදු දෘශ්‍ය සංකේත අපිට දකින්න පුළුවන්. ඒ වාට ජාති, ආගම්, සංස්කෘතික, භූගෝලීය සීමාවක් නැහැ. විදේශීය රටකට ගියත් අපිට පහසුවෙන් මේ පොදු දෘශ්‍ය සංකේත හඳුනගන්න පුළුවන්. සුදු පරවියා ගත්තහම ලෝකේ පුරාම සංකේතවත් කරන්නේ සාමය පිළිබඳව. ඒ සංකේතය පොදු සංකේතයක්. එදිනෙදා ජීවිතයේදී විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරන සංකේතාත්මක දෘශ්‍ය රූප බොහොමයක් අපිට මගතොටේදී දකින්න ලැබෙනවා. මොනවද ඒ? මාර්ග සලකුණු, විවිධ මග පෙන්වීමේ ලකුණු, විවිධ සංවිධානවල නිල ලාංඡන, විවිධ දෘශ්‍ය සන්නිවේදන අවස්ථා වෙනවා. මේ නිල ලාංඡන පිළිබඳ අවබෝධයක් අපිට තිබිය යුතුයි. ඒ පිළිබඳ අවබෝධයෙන් සිටින අයට පහසුවෙන් එම ආයතනයන් හඳුනගන්න පුළුවන්. ඒ ලාංඡනය අසල ඒ ආයතනයේ ශාඛාවක් ඇති බවට මෙමගින් සන්නිවේදනය කරනවා. උදාහරණයක් විදිහට ගත්තහම බැංකු ශාඛාව ඊට අදාළ ලාංඡනය දකින්න තියෙනවනම් අපි දන්නවා ඒ අසල ඒ බැංකු ශාඛාවක් තියෙනවා කියලා. තුය පුතේ මේ දෘශ්‍ය මාධ්‍ය අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය සහ නවීන දෘශ්‍ය මාධ්‍ය විදිහට. ගින්දර, දුම, කොළ අතු, ගස්සල කැපූ කට්ටා, චිත්‍ර සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය වලට අයිති වෙනවා. නවීන දෘශ්‍ය මාධ්‍ය මෙවලම් විදිහට අත්පත්‍රිකා, පෝස්ටර්, පොත් පිංච, බිත්ති සටහන්, මාර්ග සංඥා වැනි දේ අයත් වෙනවා. මේ නවීන දෘශ්‍ය මෙවලම් වගේම සාම්ප්‍රදායික දෘශ්‍ය මෙවලමුත් වර්තමානයේ සන්නිවේදනය සඳහා භාවිතා කරනවා. මේ දෘශ්‍ය මාධ්‍ය තේරුම්ගෙන ඒවාට අනුගත වෙන්න පුරුද්දක් ඇතිකර ගැනීම වැදගත්. සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරන අවස්ථාවක් බලමු. බෝවන රෝගයක් වැළඳුන පුද්ගලයෙක් සිටින නිවසකට පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම වළක්වන්න අදටත් ගැමියෝ කොහොම අතුවෙලලා තියෙනවා. ඒ සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය විදිය. පුතේ, ඔබ මගතොටේදී දකිනවා නේද පාරමාරුවේ මිදි කහයිර භාවිතා කිරීම සම්බන්ධයෙන්. මහජන පුස්තකාලවලදී නිශ්ශබ්ද වීම හා දුරකතන ක්‍රියාවිරහිත කිරීම සඳහා සංඥාපුවරු භාවිතා කරනවා. නමුත් මේවා අවබෝධ කරගෙන කටයුතු කරන්නේ කීයෙන් කී දෙනාද? මේවා අවබෝධ කර ගැනීම පිළිබඳ නිපුණතා ඇතැම් පුද්ගලයන්ට නැහැ. තමන්ට පෙනෙන සංඥා සංකේත තේරුම් අරගෙන ඒවාට අනුගත වීමේ නිපුණතා හැම කෙනෙක්ම ඇති කරගන්න ඕන. තමන්ට පේන සංඥා සංකේත තේරුම් අරගෙන ඒවට අනුගත වීමේ නිපුණතා හැම කෙනෙක්ම ඇති කරගන්න ඕන. ඒ සඳහා ඔබට වැදගත් වෙනවා රූප හොඳින් දැකීම, ඒ රූප හඳුනා ගැනීම. ඒ වගේම අධ්‍යාපන කාර්යයන් සඳහා රූප භාවිතයට ගැනීම. දෘශ්‍ය සංනිවේදනාංග යොදාගෙන විවිධ නිර්මාණ කරන්නත් පුළුවන්. මේ තුලින් දෘශ්‍ය මාධ්‍ය නිපුණතා අත්පත් කරගන්න ඔබට පුළුවන්. ඔව් දුවේ පුතේ, ඒ අපි කතා කරේ දෘශ්‍ය සංනිවේදනය ගැන. මීළඟට අපි කතා කරන්න යන්නේ හඬ උපයෝගී කරගෙන සිදු කරන ශ්‍රව්‍ය සංනිවේදනය පිළිබඳව. ශ්‍රව්‍ය සංනිවේදනය සඳහා ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. යමක් ශ්‍රවණය කිරීමෙන් අදහසක් තේරුම් ගැනීම තමයි ශ්‍රව්‍ය සංනිවේදනය කියන්නේ. හඬ උපයෝගී කරගෙන තමයි ශ්‍රව්‍ය සංනිවේදනය සිද්ධ වෙන්නේ. ශ්‍රව්‍ය සංනිවේදනය සඳහා ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. ශ්‍රව්‍ය මාධ්‍යත් කොටස් දෙකකට බෙදෙනවා, සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය සහ නූතන ශබ්ද මාධ්‍ය විදිහට. ඔබ දන්නවා හූව, ඝණ්ඨාරහඬ, බෙරහඬ, සත්වනාද, ස්වභාවික ශබ්ද වගේ දේවල් සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍යට අයිති වෙනවා. නූතන ශබ්ද මාධ්‍ය වලට ගුවන් විදුලිය, සංගීතය, කෘතිම නාද, විවිධ නාද සංඥා අයිති වෙනවා. ශ්‍රව්‍ය සංනිවේදනයේදී ප්‍රබලතම මාධ්‍ය වෙන්නේ ගුවන් විදුලිය. ශ්‍රව්‍ය සංනිවේදනයේ ප්‍රබලතම මාධ්‍ය වෙන්නේ ගුවන් විදුලිය. පුතේ, අතීතයේ ශ්‍රව්‍ය සංනිවේදනයේදී යොදාගත් විවිධ සංනිවේදන උපකරණ තවමත් අපි අතර භාවිතා වෙනවා. මොනවද? ඔව්, පාසලේ සීනුව, පන්සලේ පල්ලියේ ඝණ්ඨාරය, සයිරන් නලාව, හේවිසි හොරණෑහඬ, අනබරය නේද? තවමත් විවිධ සංනිවේදන අවස්ථාවලට අපි යොදා ගන්නවා. තාක්ෂණික දියුණුවත් සමග බිහිවුණ ශබ්ද විකාශන යන්ත්‍ර, දුරකථන වැනි මාධ්‍යන්ද ශ්‍රව්‍ය මාධ්‍යන් වෙනවා. දුරකථනය සහ ටෙලිග්‍රාෆ් සංනිවේදන තාක්ෂණය ඉදිරියට ගෙන යාමක් විදිහට තමයි ගුවන්විදුලිය බිහි වෙන්නේ. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් හොයාගත් දුරකථන සංනිවේදනයේදී පණිවිඩය ගමන් කළේ කම්බියක ආධාරයෙන්. කම්බියක් දිගේ තමයි පණිවිඩය ගමන් කළේ. හැබැයි මාකෝනි ගුවන්විදුලි තාක්ෂණයේදී කම්බි රහිතව පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විදියක් හොයාගත්තා. මේ විදිහට කම්බි නැතිව පණිවිඩ යවන්න පුළුවන් වුණ නිසා අපේ පැරණි අය ගුවන්විදුලිය හැඳින්වුවේ වයර්ලස් කියන නමින්. වයර් නැති කියන්නේ වයර්ලස් කියන නමෙන් තමයි ගුවන්විදුලිය හැඳින්වුවේ. ගුවන්විදුලිය සඳහා ඒ කාලේ යොදාගත්තේ ග්‍රැමෆෝන් තැටිය. මේ ග්‍රැමෆෝන් තැටිය තවදුරටත් දියුණු වෙලා හඬපටි, එහෙම නැත්නම් කැසට් පටි බිහි වුණා. ඒවා තවත් දුරට දියුණු වෙලා CD තැටි, එවත් සංයුක්ත තැටි බිහි වුණා. වර්තමානයේ වෙනකොට වර්තමානයේ තියෙන ප්‍රවණතාවය තමයි ශ්‍රව්‍ය සන්නිවේදනයේ ඉහළ ස්ථානයක් පෙන්ඩ්‍රයිව් හා චිප් හිමි කරගෙන තිබීම. විවිධ ශබ්ද තේරුම් ගැනීමටත් ගැළපෙන පරිදි ඒවාට අනුගත වීමටත් පුද්ගලයන් පුරුදු විය යුතුයි. ඒ සඳහා ශ්‍රව්‍ය මාධ්‍ය නිපුණතා ලබා ගැනීම වැදගත් වෙනවා. සාම්ප්‍රදායික විවිධ ශබ්ද සඳහා අදටත් විවිධ අරුත් ගැනීම් සමාජයේ සිදු කරනවා. ශ්‍රී ලාංකික සමාජයේ සීනුව, ගණ්ඨාරහඬ, සක්හඬ, හේවිසිහඬ, මගුල් බෙර, අවමගුල් බෙර යොදා ගන්න අවස්ථා පිළිබඳව වර්තමාන පරපුර දැනගන්න ඕනි. ගුවන්විදුලිය, සංගීතය වැනි ශ්‍රව්‍ය මාධ්‍ය ග්‍රහණය කර ගැනීමටත් ඒවා තේරුම් ගැනීමටත් තමන්ගේ ජීවිතයට ප්‍රයෝජන ගන්නත් අවශ්‍ය නිපුණතා සංවර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. ශ්‍රව්‍ය සන්නිවේදනය තාක්ෂණයත් එක්ක එකතු වෙලා වර්තමානයේ වන විට විවිධ ස්වරූපයේ ශ්‍රව්‍ය මෙවලම් භාවිතයට පැමිණ තියෙනවා. හඬ සංරක්ෂණය කර ගැනීමේ ක්‍රම දියුණු වෙලා තියෙනවා. සංයුක්ත තැටි, ශ්‍රවණය කළ හැකි පොත්, සංගීත තැටි, ඒ වගේ මෙවලම් කීපයක්. වර්තමානයේදී ශ්‍රව්‍ය මාධ්‍ය හා දෘශ්‍ය මාධ්‍ය එක්ව කටයුතු කරන අවස්ථා අපිට දකින්න තියෙනවා. මොනවද ඒ අවස්ථා? රූපවාහිනිය, සිනමාව, වීඩියෝ පට නේද? මේවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කියලත් හඳුන්වනවා. ශ්‍රව්‍ය සන්නිවේදන කුසලතා වර්ධනය කරගන්න උදව් කරන කරුණු තමයි පුතේ හොඳින් සවන් දීම, විවිධ හඬවල් වෙන් කර හඳුනා ගැනීම, ශ්‍රව්‍ය සන්නිවේදන අවස්ථා අධ්‍යයනය කිරීම, ඒ වගේම විවිධ ශබ්ද භාවිතා කරමින් නිර්මාණ සිදු කිරීම. මේ තුලින් ඔබට ශ්‍රව්‍ය සන්නිවේදන කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. ඔව්, ඒ අපි කතා කරේ ශ්‍රව්‍ය සන්නිවේදන ස්වરૂපය ගැන. දෘශ්‍ය සන්නිවේදන ස්වરૂපය ගැන කතා කරා, ශ්‍රව්‍ය සන්නිවේදන ස්වરૂපය ගැන කතා කරා. මීළඟ සන්නිවේදන ස්වરૂපය තමයි විධිමත් සන්නිවේදනය. විධිමත් සන්නිවේදනය කියන්නේ සංවිධානයක ප්‍රධානියාගේ අධිකාරී බලයේ යටතේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වන සන්නිවේදන ස්වરૂපයට. විධිමත් සන්නිවේදනය කියන්නේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වන සන්නිවේදන ස්වરૂපයට. සංවිධානයක මූලිකම ලක්ෂණය තමයි විවිධ පාර්ශ්ව එකතු වෙලා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම. විවිධ පාර්ශ්ව එකතු වෙලා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම. පුද්ගලයන් එකතු වෙලා මෙහෙම නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීමට කටයුතු කරන සංවිධාන මොනවද? පාසල, රෝහල, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙළඳ ව්‍යාපාර. අපිට සංවිධාන විදියට හඳුන ගන්න පුළුවන් නේද? විවිධ පාර්ශ්ව එකතු වෙලා පොදු අරමුණක් වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. පාසල, රෝහල, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ සංවිධාන. ඕනෑම විධිමත් සන්නිවේදන අවස්ථාවක සන්නිවේදකය හඳුන ගන්න පුළුවන්. නිල වශයෙන් ඉදිරිපත් වන වගකීමක් සහිත ප්‍රකාශනයක්, ලේඛනයක් විධිමත් සන්නිවේදනයට අයිති වෙනවා. නිල වශයෙන් ඉදිරිපත් වන වගකීමක් සහිත ප්‍රකාශනයක්, ලේඛනයක් විධිමත් සන්නිවේදනයට අයිති වෙනවා. ඒවට උදාහරණ තමයි පුතේ නිල වාර්තා, සිහි කැඳවීම, ලිපි ශීර්ෂ සහිත ලිපි, ගැසට් නිවේදන, නිල ප්‍රකාශන කියන දේවල්. අපි බලමු සංවිධානයක විධිමත් සන්නිවේදනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. සංවිධානයක් තුල ආකාර තුනකට විධිමත් සන්නිවේදනය සිදු වෙනවා. සංවිධානයක ඉහළ සිට පහළට සන්නිවේදනය සිදු වෙනවා. පහළ ඉඳන් ඉහළට සන්නිවේදනය සිදු වෙනවා. හරස් ආකාරයටත් සන්නිවේදනය සිදු වෙනවා. ඔව්දුවේ පුතේ, එතකොට සංවිධානයක් තුල ආකාර තුනකට විධිමත් සන්නිවේදනය සිද්ධ වෙනවා. ඉහළ සිට පහළට සිදුවන සන්නිවේදනය, පහළ සිට ඉහළට සිදුවන සන්නිවේදනය, හරස් සන්නිවේදනයේ විදිහට. සංවිධානයක ඉහළ නිලධාරියාගේ ඉඳන් පහළ කාර්ය මණ්ඩලය දක්වා සන්නිවේදනය සිදු කරනවා. සංවිධානයේ කටයුතු සාර්ථකව ඉටු කරගන්න කාර්ය මණ්ඩලයට විවිධ තොරතුරු අවශ්‍ය වෙනවා. සංවිධානයේ කටයුතු සාර්ථකව ඉටු කරගන්න කාර්ය මණ්ඩලයට විවිධ තොරතුරු අවශ්‍ය වෙනවා. ඒවා නියමිත වේලාවට නියමිත ආකාරයට ලැබිය යුතුයි. මේ සඳහා චක්‍රලේඛන, ලිපි, ශබ්ද විකාශන පද්ධති, දැන්වීම් නේද? චක්‍රලේඛන, ලිපි, ශබ්ද විකාශන පද්ධති, දැන්වීම් භාවිතා කරමින් ඉහළ සිට පහළට සංනිවේදනය සිද්ධ කරනවා. සංවිධානයක ඉහළ නිලධාරියාගේ ඉඳන් පහළ කාර්ය මණ්ඩලය දක්වා වගේම පහළ කාර්ය මණ්ඩලවල අදහස් ඉහළ තනතුරු දරන්නන්ට ලබා දිය යුතු වෙනවා. ඉහළ ඉඳන් පහළට සංනිවේදනය සිදු වෙනවා වගේම පහළ කාර්ය මණ්ඩලවල අදහස් ඉහළ තනතුරු දරන්නන්ට ලබා දිය යුතු වෙනවා. එවිට ඒ ආයතනය තුල සිද්ධ වෙන්නේ පහළ සිට ඉහළට සංනිවේදනය සිදු කරන අවස්ථාව. සංවිධානයක පැවැත්ම සඳහා පහළ කාර්ය මණ්ඩලයේ අදහස් ඉහළ නිලධාරීන්ට සංනිවේදනය විය යුතුයි. මේ නිසා සංවිධානයක පහළ සිට ඉහළට සංනිවේදනය සිදුවන ආකාර අපිට දකින්න පුළුවන්. ඒවට උදාහරණ තමයි පුතේ සේවක කමිටු, රැස්වීම්, යෝජනා පෙට්ටි, සාකච්ඡා, අංශ රැස්වීම් ආදිය. පහළ සිට ඉහළට සංනිවේදන සිදුවන අවස්ථා තමයි සේවක කමිටු, රැස්වීම්, යෝජනා පෙට්ටි, සාකච්ඡා, අංශ රැස්වීම් ආදී. ආයතනයක් තුල සමාන මට්ටම්වල කාර්ය මණ්ඩලය අතරේ සංනිවේදනය සිද්ධ වෙනවා. ඒ මට්ටම්වල කාර්ය මණ්ඩලය අතර කෙරෙන සංනිවේදනය හරස් සංනිවේදනය කියලා කියනවා. සමාන මට්ටම්වල කාර්ය මණ්ඩලය අතරේ සිදුවන සංනිවේදනයට තමයි හරස් සංනිවේදනය කියලා කියන්නේ. මේ සඳහා ලිපි, අභ්‍යන්තර දුරකථන පද්ධති යොදා ගන්නවා. මුහුණට මුහුණලා කෙරෙන කතා බහත් හරස් සංනිවේදනයේදී යොදා ගන්න පුළුවන්. බලන්න ඔබේ පෙළ පොතේ 56 වෙනි පිටුව. 56 වෙනි පිටුව. 213 වෙනි රූපයේ මේ සංනිවේදනාකාර තුනම ඉතා පැහැදිලිව රූප සටහනක් මගින් දක්වලා තියෙනවා. විදුහල්පතිගේ ඉඳන් ශිෂ්‍යන් දක්වා සන්නිවේදනය සිදු කෙරෙන ආකාරය. ඉහළ සිට පහළට සන්නිවේදනය සිදුවීම මේ රූප සටහනෙන් දක්වලා තියෙනවා. විදුහල්පතිකින් නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් අංශ ප්‍රධානීන්ට, අංශ ප්‍රධානීන්ගෙන් පන්ති භාර ගුරුවරුන්ට, පන්ති භාර ගුරුවරුන්ගෙන් ශිෂ්‍ය නායකයන්ට, ශිෂ්‍ය නායකයන්ගෙන් අනිකුත් ශිෂ්‍යයන් දක්වා ඉහළ සිට පහළට සංනිවේදනය සිදුවන ආකාරය දක්වලා තියෙනවා. ඒ වගේම පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනයත් ඔබේ රූප සටහනේ දක්වලා තියෙනවා. ශිෂ්‍යයන්ගේ ඉඳන් විදුහල්පති දක්වා සංනිවේදනය සිදු කරන විදිය දක්වලා තියෙනවා. ශිෂ්‍යයන්ගෙන් ශිෂ්‍ය නායකයන්ටත්, ශිෂ්‍ය නායකයන්ගෙන් පන්ති භාර ගුරුවරුන්ටත්, පන්ති භාර ගුරුවරුන්ගෙන් අංශ ප්‍රධාන ගුරුවරුන්ටත්, අංශ ප්‍රධාන ගුරුවරුන්ගෙන් නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් විදුහල්පතිතුමාටත්. පහළ සිට ඉහළට සංනිවේදනය සිදුවන ආකාරය රූප සටහනේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අතර, සමාන්තර පන්ති අතර, පන්ති භාර ගුරුවරුන් අතර, අංශ ප්‍රධානීන් අතර විවිධාකාරයෙන් හරස් සංනිවේදනය සිදුවන ආකාරයත් දක්වලා තියෙනවා. සංනිවේදන ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳවත්, ඒවා එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය පිළිබඳවත් පෙන්නුම් කරන්නේ ආකෘති මගින්. ඒ වගේම සංනිවේදන ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මඟ පෙන්වීමක් කරනවා සංනිවේදන ආකෘති වලින්. සංනිවේදන ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පෙන්නුම් කරනවා සංනිවේදන ආකෘති තුලින්. විධිමත් සංනිවේදනය සිදු කරන ආකාරය අනුව විධිමත් සංනිවේදනයේ මූලික ආකෘති හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මොනවද මේ විධිමත් සංනිවේදන ආකෘති කියලා. විධිමත් සංනිවේදනයේ පළවෙනි ආකෘතිය තමයි චක්‍රීය ආකෘතිය. චක්‍රීය ආකෘතිය දෙවැනි ආකෘතිය තමයි ධාම ආකෘතිය. තුන්වැනි ආකෘතිය වය ආකෘතිය. හතරවැනි ආකෘතියට කියනවා රෝධ ආකෘතිය කියලා. විධිමත් සංනිවේදනයේ ආකෘති හතරයි චක්‍රීයාකෘතිය, දාමාකෘතිය, වෛයාකෘතිය, රෝධාකෘතිය. මේ සන්නිවේදන ආකෘති මේ විදිහට නම් කරලා තියෙන්නේ ඇයි? අපි බලමු මේ සන්නිවේදන ආකෘති වලට මේ විදිහට නම් තියලා තියෙන්නේ ඇයි කියලා. පෙළ පොතේ 2014 රූප සටහනක් බලන්නකෝ. 2014 රූප සටහන. පළමුවෙනි විධිමත් සන්නිවේදන ආකෘතිය තමයි චක්‍රීය ආකෘතිය. මෙතනදී වෙන්නේ එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට, එයාගෙන් තවත් පුද්ගලයෙකුට මේ විදිහට සංදේශය ගලාගෙන ගිහිල්ලා නැවත සන්නිවේදකයා වෙතටම සංදේශය සම්බන්ධ වෙනවා. චක්‍රීය ආකෘතියේදී එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට, එයාගෙන් තවත් පුද්ගලයෙකුට මේ විදිහට සංදේශය ගිහිල්ලා අවසානයේ සන්නිවේදකයා වෙතටම සංදේශය ලැබෙනවා. හරියට චක්‍රයක් වගේ. මේ දක්නට ලැබෙන චක්‍රීය ස්වરૂපය නිසා තමයි මේ ආකෘතියට චක්‍රීය ආකෘතිය කියලා කියන්නේ. දෙවැනි ආකෘතියේදී, ධාමාකෘතියේදී සංදේශය ගමන් කරන්නේ ධම්වැලක ස්වરૂපයෙන්. මේ ආකෘතියේදී වෙන්නේ සංදේශය එක් අයෙක්ගෙන් තවත් අයෙකුට, එයාගෙන් තවත් අයෙකුට, එයාගෙන් තවත් අයෙකුට වශයෙන් සංදේශය දිගටම ගමන් කරනවා. නැවත සන්නිවේදකයා කරා සංදේශය එන්නේ නැහැ. සන්නිවේදනය ධම්වැලක ආකාරයෙන් සිදුවන නිසා මේ ආකෘතිය හඳුන්වනවා ධාමාකෘතිය කියලා. ධම්වැලක ආකාරයෙන් සිදුවන නිසා තමයි මේ ආකෘතියට ධාමාකෘතිය කියලා කියන්නේ. තුන්වෙනි ආකෘතිය තමයි වෛයාකෘතිය. වෛයාකෘතිය සංදේශය එක් අයෙක්ගෙන් එක් අයෙකුට, එයාගෙන් තවත් අයෙකුට, එයාගෙන් තවත් අයෙකුට මේ විදිහට දෙතුන් දෙනෙක්ගෙන් පස්සේ වැඩි දිනක අතර සංදේශය පැතිරිලා යනවා. හරියට ඉංග්‍රීසි අක්ෂරමාලාවේ Y අකුර හැඩය වගේ. ඒ නිසා තමයි මේ ආකෘතියට Y ආකෘතිය කියලා කියන්නේ. සංදේශය එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට, එයාගෙන් තවත් කෙනෙකුට, එයාගෙන් තවත් කෙනෙකුට ගිහි වැඩි දිනක අතර සංදේශය පැතිර යනවා. Y අකුරේ හැඩය වගේ. ඒ නිසා ඒ ආකෘතිය හඳුන්වනවා Y ආකෘතිය කියලා. හතරවන ආකෘතිය. හතරවන ආකෘතිය අවසාන ආකෘතිය තමයි රෝධ ආකෘතිය. රෝධ ආකෘතියදී සිදුවන්නේ එක්කයි මූලික කරගෙන බොහෝ දෙනෙකුට සංදේශය පැතිර යාම. මෙතනදී දකින්න තියෙන්නේ රෝධයක ස්වરૂපයක් නේ. එක්කයි කේන්ද්‍ර කරගෙන අනිත් බොහෝ දෙනෙකුට සංදේශය පැතිරලා යනවා. ඒ නිසා තමයි මේ ආකෘතිය රෝධ ආකෘතිය කියලා හඳුන්වන්නේ. 2014 රූප සටහනේ මේ දාම හතර රූප සටහන් මගින් පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ රූප සටහන් හොඳින් නිරීක්ෂණය කරලා ඔබ ඒවා අඳින්න පුහුණු වෙන්න ඕන. ඔව්, ඔබට හිතෙනවා ඇති විධිමත් සන්නිවේදන ආකෘති දැනගැනීමේ ප්‍රයෝජනය මොකක්ද කියලා. ඔව්, අපි බලමු විධිමත් සන්නිවේදන ආකෘති ඔබ දැනගත යුත්තේ ඇයි කියලා. විධිමත් සන්නිවේදන ආකෘති දැනගැනීමේ එක් ප්‍රයෝජනයක් තමයි සංදේශය ග්‍රාහකයාට මොන විදිහට ලබා දිය යුතුද යන්න සැලසුම් කිරීමට. සංදේශයක් ග්‍රාහකයාට ලබා දෙන්න සැලසුම් කිරීමේදී ඒ සංදේශය ග්‍රාහකයාට මොන විදිහට ලබා දිය යුතුද යන්න සැලසුම් කිරීමට අපිට මේ ආකෘති වැදගත් වෙනවා. මේ විධිමත් සන්නිවේදන ආකෘති අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පාසලේ වගේම පෞද්ගලික ජීවිතයේ සන්නිවේදන කටයුතු සාර්ථක කරගන්න මේ ආකෘති යොදා ගන්න පුළුවන්. ඒ අපි කතා කරේ විධිමත් සන්නිවේදන ස්වરૂපය ගැන. අපි දැන් කතා කරමු අවිධිමත් සන්නිවේදනය ගැන. අවිධිමත් සන්නිවේදන ස්වરૂපය ගැන. සංවිධානයක් තුල විධිමත් සන්නිවේදනයෙන් බැහැරව සිද්ධ වෙන සියලුම තොරතුරු හොමාරු කිරීම අයිති වෙන්නේ අවිධිමත් සන්නිවේදනයට. පුතේ, සංවිධානයක් තුල විධිමත් සන්නිවේදනයෙන් බැහැරව සිදුවන සියලුම තොරතුරු හොමාරු කිරීම අවිධිමත් සන්නිවේදනයට අයිති වෙනවා. කිසිම නිලසභාවයක් නැති, මූලාශ්‍රය හඳුනගන්න බැරි සන්නිවේදන අවස්ථාවක් තමයි අවිධිමත් සන්නිවේදනයේදී වෙන්නේ. මොනවද මේ අවිධිමත් සන්නිවේදන අවස්ථා? කටකතා, ඕපාදූප, කේලාම්, කැලෑපත්තර ඔන්න අවිධිමත් සන්නිවේදනයන්ට උදාහරණ. කටකතා, ඕපාදූප, කේලාම්, කැලෑපත්තර තමයි අවිධිමත් සන්නිවේදනයට උදාහරණ වෙන්නේ. අවිධිමත් සන්නිවේදනයට බලධරයකු නැති වුණාට විධිමත් සන්නිවේදනයට වඩා වේගයෙන් අවිධිමත් සන්නිවේදනය පැතිරිලා යනවා. අවිධිමත් සන්නිවේදනයේ ආරම්භය කොතනද කියලා කියන්න බෑ. මුලින්ම පැතිරීමට පටන් ගන්න අවිධිමත් ආරංචි ක්‍රමයෙන් වෙනස් වෙලා විකෘති වෙලා තමයි සන්දේශය ගමන් කරන්නේ. විධිමත් සන්නිවේදනය කොතරම් ශක්තිමත් වුණත් අවිධිමත් සන්නිවේදනයේ සිදුවීම වළක්වන්න බෑ. ආයතනයක සංවිධානයෙන් නේද විධිමත් සන්නිවේදනය කොතරම් ශක්තිමත් වුණත් අවිධිමත් සන්නිවේදනයේ සිදුවීම වළක්වන්න බෑ. අවිධිමත් සන්නිවේදනයක් ක්‍රියාත්මක වන ආකාරය ආකෘති හතරකින් දක්වන්න පුළුවන්. 2:15 රූප සටහන බලන්නකෝ. ඔබේ පෙළ පොතේ 2:15 රූප සටහන. අවිධිමත් සන්නිවේදනයේ පළවෙනි ආකෘතිය තමයි තනිදාමය. ඊළඟට ඕපාදූපදාමය, සම්භාවිතාදාමය, අවසානයට පර්ෂදදාමය දක්වලා තියෙනවා. අවිධිමත් සන්නිවේදන ආකෘති තමයි තනිදාමය, ඕපාදූපදාමය, සම්භාවිතාදාමය, පර්ෂදදාමය. තනිදාම ආකෘතියේදී එක් අයෙකුට ලැබෙන තොරතුරු තවත් අයෙකුට ලැබෙනවා. එයාගෙන් තවත් කෙනෙකුට තොරතුරු ලැබෙනවා. එහෙම එක් පුද්ගලයාගෙන් පිළිවෙලකට ආරංචි පැතිරියාම තනිදාමේදී සිද්ධ වෙනවා. තනිදාමයේ රූප සටහනෙන් පැහැදිලිව ඒ ආකාරය දක්වලා තියෙනවා. අවිධිමත් සන්නිවේදනයේ දෙවැනි ආකෘතිය තමයි ඕපාදූපදාමය. ඕපාදූපදාමයේදී එක් අයෙකුගෙන් බොහෝ දෙනෙකුට තොරතුරු පැතිරියාම සිද්ධ වෙනවා. ඕපාදූපදාමයේදී අසන්නන් තෝරගන්නේ පිළිවෙලකට. මීළඟ ආකෘතිය තමයි සම්භාවිතාදාමය. මේ සන්නිවේදන අවස්ථාවේ සන්දේශය නිදහසේ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට ගලාගෙන යන්නේ නැහැ. සම්භාවිතාදාමයේදී සන්දේශය නිදහසේ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට ගලාගෙන යන්නේ නැහැ. සන්දේශය මුලින්ම ලබා දෙන ස්ථානයේ ඒ සන්දේශය ලබා දෙන්නේ කාටද කියලා කියන්න බෑ. හැබැයි සන්දේශය ලබා දෙන්නේ එක්කයි. ඒ සන්දේශය පැතිරලා යන්නේ තෝරගත්ත අය මගින්. ඒ නිසා සෑම දිනකටම සන්දේශය ලැබෙන්නේ නැහැ. අවිධිමත් සන්නිවේදන ආකෘතිවල අවසාන ආකෘතිය තමයි පර්ෂදදාමය කියන්නේ. පර්ෂදදාමය ආරම්භක තැනැත්තා තමාගේ සන්දේශය තෝරගත්ත කීප දෙනෙකුට ලබා දෙනවා. ඔවුනුත් තමන්ට ලැබුණු සන්දේශය තෝරගත්ත කීප දෙනෙකුට ලබා දෙනවා. මෙසේ තෝරගත්ත පිරිසකට සන්නිවේදනය ලබා දීම නිසා මේ සන්නිවේදන ආකෘතිය පර්ෂදදාමය කියලා හඳුන්වනවා. තෝරගත්ත පිරිසකට සන්නිවේදනය ලබා දීම නිසා මේ ආකෘතිය පර්ෂදදාමය කියලා හඳුන්වනවා. විධිමත් සන්නිවේදනයේ සිදුවන්නේ විධිමත්ව සැලසුම් කරන ලද අරමුණු ඉටු කරගන්න. ඒ නිසා ඒවා විධිමත් ලෙස සැලසුම් කරලා තියෙනවා. මේ විධිමත් සන්නිවේදනයේ අඩුපාඩු හිඩැස් තිබුණොත් එතන අවිධිමත් සන්නිවේදනයක් ඇතිවීම වළක්වන්න බෑ. විධිමත් සන්නිවේදනයේ අඩුපාඩු හිඩැස් තිබුණොත් එතන අවිධිමත් සන්නිවේදනයක් ඇති වෙනවා. ඕනෑම සමාජයක විධිමත් සන්නිවේදනයේ අඩුපාඩු හිඩැස් තියෙන්න පුළුවන්. ඒ නිසාම ඕනෑම සංවිධානයක හෝ සමාජයක අවිධිමත් සන්නිවේදනය සිද්ධ වෙනවා. නූතන සන්නිවේදන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන අවිධිමත් සන්නිවේදනය වඩා ප්‍රබලව ඉතාමත් ආකර්ෂණීය සිදු කරන ආකාර අද අපිට දකින්න පුළුවන්. සමාජ මාධ්‍ය ජාලවල දැක්වෙන විවිධ අවිධිමත් සන්නිවේදන අවස්ථා අපිට ඒ සඳහා උදාහරණ වෙනවා. විධිමත්තා අවිධිමත් සන්නිවේදන අවස්ථාවලදී අපි ලබාගත යුතු නිපුණතා මොනවද? විධිමත්තා අවිධිමත් සන්නිවේදන අවස්ථාවලදී අපි ලබාගත යුතු නිපුණතා මොනවද? ඔබ විධිමත් සන්නිවේදනයේ පිළිබඳව එක් ආකාරයකිනු අවිධිමත් සන්නිවේදනයේ පිළිබඳ තවත් ආකාරයකිනු නිපුණතා සම්පූර්ණ කරගන්න ඕන. ඇයි ඒ? ප්‍රිය පුතේ විධිමත් සන්නිවේදනය සමාජයට අවශ්‍ය වෙනවා. විධිමත් සන්නිවේදනයේ සඳහා නිපුණතා ලබා ගැනීමේදී ඔබ කල්පනා කරන්න ඕනේ සන්නිවේදකයා විදිහට. තමන් සන්දේශය සැලසුම් කරලා ක්‍රියාත්මක කරන පුද්ගලයා විදිහට. තමන් සැලසුම් කරන සන්දේශය ග්‍රාහකයන්ට ලබා දෙන්නේ මොන ආකාරයටද කියලා. අවිධිමත් සන්නිවේදනයත් සමාජ අවශ්‍යතාවයක් වෙනවා. නමුත් මෙතනදී කටකතා, කේලම්, ඕපාදූප, කැලෑපත්තර ආදී සමාජයට අහිතකර විදිහට බලපානවා. ඒ නිසා අවිධිමත් සන්නිවේදනය සැලසුම් කරලා ක්‍රියාත්මක කරන සන්නිවේදකයා විදිහට නොවේ ඔබ කල්පනා කළ යුත්තේ. අවිධිමත් සන්නිවේදනය ක්‍රියාත්මක කරන සන්නිවේදකයා විදිහට නොවේ ඔබ කල්පනා කළ යුත්තේ මේ සංදේශය ග්‍රහණය කරගන්න ග්‍රාහකයා විදිහට. ඔව් දුවේ පුතේ, විධිමත් සන්නිවේදනයේදී ඔබ දක්ෂ සන්නිවේදකයෙකු විය යුතුයි. ඒ වගේම අවිධිමත් සන්නිවේදනයේදී ඔබ බුද්ධිමත් ග්‍රාහකයෙකු විය යුතුයි. ඔබ අද ඉගෙන ගත්ත සන්නිවේදන ස්වරූප කීපයක් ගැන. ඒව තමයි දෘශ්‍ය සන්නිවේදනය, ශ්‍රව්‍ය සන්නිවේදනය, අවිධිමත් සන්නිවේදනය, විධිමත් සන්නිවේදනය. ඇස උපයෝගී කරගෙන දැකීමෙන් හා බැලීමෙන් තොරතුරු එක්රැස් කර ගැනීම දෘශ්‍ය සන්නිවේදනය කියලා ඔබ හඳුනගත්. සාම්ප්‍රදායික දෘශ්‍ය ස්වරූපයන් ගැන ඒවා භාවිතාවන ආකාරය පිළිබඳවත් කතා කළා. ශ්‍රව්‍ය සන්නිවේදනය කියලා කියන්නේ හඬ උපයෝගී කරගෙන සවන් දීම නිසා ඇතිවන සන්නිවේදන ස්වරූපය බව ඉගෙන ගත්තා. ශ්‍රව්‍ය සන්නිවේදනයේදී යොදා ගන්නා සාම්ප්‍රදායික හා නවීන ශ්‍රව්‍ය මාධ්‍ය විදි පිළිබඳව ඔබ අද දැනුවත් වුණා. ආයතනයක සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්නේ විධිමත් සන්නිවේදනයේ බවට ඔබ දැනුවත් වුණා. ඒ වගේම විධිමත් සන්නිවේදන අවස්ථා සිදුවන ආකාර පිළිබඳව ඔබ ඉගෙන ගත්තා. විධිමත් සන්නිවේදන ආකෘති ගැන පැහැදිලි කරගත්. ඒ වගේම විධිමත් සන්නිවේදනයක් නොවන ඕනෑම සන්නිවේදන අවස්ථාවක් අවිධිමත් සන්නිවේදන අවස්ථාවක් බවත්, අවිධිමත් සන්නිවේදන ස්වරූප හා ආකෘති පිළිබඳවත් ඔබ අද දැනුවත් වුණා. පුතේ, විභාගයට පිළිතුරු ලිවීමට මෙන්ම සාර්ථක සන්නිවේදනයක යෙදෙන්න ඔබට මේ සන්නිවේදන ස්වරූප පිළිබඳ දැනුම ඉතා වැදගත් වෙනවා. සන්නිවේදන ස්වරූප පාඩමෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කිහිපයක්ම ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වෙනවා. හොඳ අවධානයකින් ඒ පාඩම් කොටස අධ්‍යයනය කරන්න. පසුගිය ප්‍රශ්න පත්‍රවල පාඩමට අදාළව ඇති ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සපයන්න. ඊළඟ දවසේ අපි කතා කරන්නේ කාර්යබද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා කියන පාඩම. ඒ සඳහා සූදානමින් ඉන්න. දුවේ පුතේ, ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ සන්නිවේදන ස්වරූප පාඩම ඔබට කියලා දුන්නේ බදුල මධ්‍ය මහා විද්‍යාලයේ අචලා මදුභාෂිනී ගුරු මෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කර.